අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඉංගිරිය දීපාලෝක මහා විහාරවාසී රත්නපුර දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් පරිවෙනාධිපති විචිත්‍ර ධර්මදේශක රාජකීය පණ්ඩිත නියංගම රතනසිරි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් හිමිදිරි උදෑසන හිරු FM සෙනසුරාදා සදහම් උදෑසන ධර්ම අනුශාසනාව ශ්‍රවණය කරන්නටයි අපේ පින්වත් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ. අපි දන්නවා නිරතුරු අපේ වැඩිහිටි සෑම දෙනාම, ඒ වගේම දරුවන් විදිහට ජීවත් වෙන හැමෝම, තරුණ පිරිස මේ හිරු FM සෙනසුරාදා සදහම් උදෑසන ධර්ම අනුශාසනාව මනාව ශ්‍රවණය කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුඩා කාලේ පටන්ම අධ්‍යයනය කරන්න හුරුවීමක් ඇති කරගන්නවා නම්, උත්සාහයක් ඇති කරගන්නවා නම්, තමන්ගේ ජීවිතය සාර්ථක භාවයට පත් කර ගැනීම උදෙසා එක ගොඩක් වටිනවා. අර රාහුල පුංචි හාමුදුරු වැලි අවුරක් උඩ දාලා තමන්ට ඒ තරමට අවවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කළානේ. අවවාද ලැබෙන්න ලැබෙන්න, හොඳ ආභාෂයන් ලැබෙන්න ලැබෙන්න, ඒ වගේම තමන් ජීවත් වෙන දර්ශනෙන් ඒ කාරණා ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න, අපේ ජීවිතය හරියට සකස් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට නොතේරුණු තැන් තේරෙන තැන් බවට පත් වෙනවා. ඊළඟට කුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයේ කියන්නේ මොකද්ද? පිනපව කියන්නේ මොකද්ද? ඒ හැමදේම අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා නිතර ධර්මශ්‍රවණය කළාම. හොඳ දේවල් නිතර කනවැකෙනකොට, හොඳ දේවල් ආභාෂයට ගන්න ලැබෙනකොට, හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙනකොට, නිරතුරු ඕනම කෙනෙක්ගේ ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනවා. මොකද එයාට ඇහෙන්නේ හොඳ දේවල්, ඒ ආශ්‍රය කරන්නේ හොඳ මිනිස්සු, ඊළඟට එයාට දැනෙන්නේ හොඳ අදහස්, එයා දකින්නේ හොඳ ආකල්ප තියෙන මිනිස්සු, එයා දකින්නේ දියුණු වෙච්ච මිනිස්සු, එයා දකින්නේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය නැති මිනිස්සු. අනේ වගේ පරිසරයන් තුළ ගත කරන ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයත් ක්‍රමවත්ව හදාගන්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ ගොඩාක් හිතන්නට ඕන. බෞද්ධයන් අවබෝධ කරගන්න ඕන මේ අපි විතරක් නෙවෙයි, අද ලෝකේ රටවල් වල මිනිස්සු සහ අන්‍යාගමික මිනිස්සු ඒගොල්ලන්ගේ ආගම ඇදහුවත්, ඒගොල්ලන්ගේ ආගමික නායකයන්ගේ ප්‍රකාශ මත අනුව ක්‍රියාත්මක වුණත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් හොඳට අධ්‍යයනය කරනවා. එතකොට අන්‍යාගමික අය ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරනකොට අපි මොනතරම් ධර්මය අධ්‍යයනය කරන්න ඕනද? සමහරවිට ලංකාවේ අද අන්‍යාගමික මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්න තරම්වත්, එහෙම නැත්නම් පිටරටක මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න තරම්වත් මේ නිතර බණහැන රටේ බණ කියන රටේ මිනිස්සු ධර්මය දන්නේ. ඒක හරි අවාසනාව. අඩුම ගානේ මේ පින්කම් පිළිබඳවත් අවබෝධයක් නැහැ මිනිසුන්ට. දැන් මේ දවස්වල සමහර අයට තියෙන ගැටලුව තමයි ඇයි හැමදාම හවසට ගන්ට අර ගහන්නේ, ඇයි හැමදාම හවසට පූජාවක් තියන්නේ. මොකද්ද මේ මෝඩ කම කියලා කියන්නේ? ප්‍රඥාවේ අඩු බව කියන්නේ මේ ගැන නිතර හාමුදුරුවන්ගෙන් අහනයි ඉන්නෝ, පාර යන්නේ මිනිස්සුන්ගෙන් අහනයි ඉන්නෝ. වස් කාලය කියන්නේ මොකද්ද? වස් කාලයට අනුගත වෙච්ච පින්කම් මොනවද? ඒවා දන්නේ නැහැ. ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා පින්වත්නි, අපි බෞද්ධයන් හැටියට පුංචි කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ශික්ෂාපදයන් පිළිබඳව, භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ඒ විනය කර්ම පිළිබඳව, සහ භික්ෂුන් වහන්සේලා එක්ක එකතු වෙලා ඔබ කරන්න ඕන පින්කම් පිළිබඳව, මේ සියල්ල මනාව දැනුවත් භාවයේ කියන එක ඇති වෙන්න ඕන. ඒ දැනුවත් භාවය ඇති වෙන්නේ ධර්මශ්‍රවණය කිරීම හරහා සහ තුනුරුවන් එක්ක ජීවත් වීම තුළ. අපේ ජීවිතයේ අපි කාර්යබහුල ජීවිතයක් ගත කරනවා තමයි. අපි පුදුම තරම් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඒ සෑම දෙයකටම අපේ මූලිකස්ථානය අපි ලබලා දෙනවා. හැබැයි ආගමනුකූල පරිසරයක් තුල කටයුතු කරන්නට සහ අපේ ජීවිතය ආකල්පමය අතින් වෙනස් කරගන්නට ඒකට අපි උත්සාහවන්ත වෙන්නේ. අපේ තියෙන යල් පැනගිය ආකල්පමයි සමහර ජීවිතවල යල් පැනගිය ආකල්පමයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුන් වඳින්නේ, පන්සලකට යන්නේ, මනුෂ්‍යෙක් ආශ්‍රය කරන්නේ, මනුෂ්‍යට හිනා වෙන්නේ, ඊළඟට සතෙකුටවත් කෑම ටිකක් දෙන්නේ නේ, ඊළඟට පුදුම තරම් මේ උද්දච්චකම්, පුදුම තරම් තෘෂ්ණාව, නුරුස්නා ගතිය. එතකොට මේ කියන මේ යල්පැන ගිය ආකල්ප තුල මේ සමාජේ ගොඩාක් මිනිස්සු ජීවත් වෙනවා. ඔය ආකල්ප යල්පැන ගිය ආකල්ප තියෙන මිනිස්සු ඒවා අලුත් පරම්පරාවට තුරු කරනවානේ. තමන්ගේ පරම්පරාවට හුරු කරලා තමන්ගේ පරම්පරාවේ අලුතෙන් බිහි වෙන අයට යල්පැන ගිය වැරදි ආකල්ප උගන්වනවා. ඒක මහා සමාජයේට විසබීජයක් නේ. ආකල්පමය අතින් වෙනස් වීම ගත්තාම අපි හොඳ විදිහට වෙනස් වෙන්න ඕන. අපි ගුණගරුක විදිහට වෙනස් වෙන්න ඕන. හැමෝගම ගාව හොඳ ආකල්ප තියෙනවා නම් ඒ රට කොච්චර දියුණු වෙනවද? ඒ රටක කොච්චර සමගිය රැඳෙනවද? ඒ රටක කොච්චර අන්‍යෝන්‍ය සුහදත්වය රැඳෙනවද? ඒ ආකල්ප නැති වුණාම ප්‍රශ්නයක්. ආකල්ප නැති වුණාම ප්‍රශ්නයක් වෙනවා. තමන් ගැන පමණක් හිතන මානසිකත්වය තුල බොහෝ ඇත්තෝ ජීවත් වෙනවා. අද දේශනාවේ මාතෘකාවම තමන් ගැන පමණක් හිතන්න එපා කියන කාරණාවමයි. හැබැයි ඊට මත්තෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න ඕන, හිරු FM සෙනසුරාදා සදහම් උදෑසන තුල ඔබට බොහෝ දේවල් ශ්‍රවණය කරන්න ලැබෙනවා. සමාජයේ පිළිබඳව ධර්මානුකූල විවරණයක් ඔබට මේ තුල අවබෝධය ඇති කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව විනී නීති පනෝපු සස්තුරුන් වහන්සේ නමක්නේ. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් අධර්ම ඉස්මතු වෙන්න දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් වැරද්ද ඉස්මතු වෙන දුන්නේ. බුදුරජාණන් වහන්සේ හරිද ඉස්මතු වෙන දුන්නා. ධර්මවාදීන්ට ඉස්සරහට යන්න ඉඩ දුන්නා. අසත්‍ය මතු වෙන්න දුන්නේ. අසත් ධර්මයේ මතු වෙන්න දුන්නේ. ඒවට විරුද්ධව බුදුරජාණන් වහන්සේ වැඩ කළා. බුදුරජාණන් වහන්සේට විරුද්ධව වැඩ කළා කියලා කියන්නේ මේ රණ්ඩු සරුවල් ඇති කරගත්තා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ඥානීය භාවිතා කරලා ඒ හැමදේම කළා. බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරපු කෙනෙක්නේ බුදුහාමුදුරු කියලා කියන්නේ පින්වත්නි. දැන් මේ වස් කාලයේ ආරම්භය පිළිබඳව කතා කරනකොට වුණත් අන්‍යාගමික මිනිස්සු බෞද්ධයෝ ඔය ත්‍රිපිටක පාළියේ තියෙන වචන ටිකක් තමයි මිනිස්සු චෝදනා කරත් මිනිස්සු ගරහ කරත් මිනිස්සු ප්‍රතික්ෂේප කරත් කියන මෙන්න මේ වචන ටික මිනිස්සු යම් කිසි දෙයකට චෝදනාවක් නැගුවනම් ඒ චෝදනාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. ඉන්දියාවේ හොඳට මේ කාලේ වහිනවා. මේ වහින කාලේ වෙන ආගමික නායකයෝ තමන්ගේ ආරාමවලට වෙලා තමන්ගේ පූජනීය ස්ථානවලට කටයුතු කරනකොට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිවුරු තෙමාගෙන මඩ තවරාගෙන පාදචාරිකාවේ හැසිරුණා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට මිනිසු චෝදනා කරන ගත්තා. තව දෙයක් පින්වත්නි, ඔය ඉන්දියාවේ තිබිච්ච ඇදහිලි ක්‍රම අනුව ඒගොල්ලෝ බිම තියෙන තනකොළ වලට ප්‍රාණයක් ආරෝපණය කළා තිබ්බා. ඒ කියන්නේ මේ තනකොළ වලට පණ තියනවා කියලා. පණ තියෙන තනකොළ, ඒ වගේම ඒවයින කෘමිසතුනුත් මේ භික්ෂුන් වහන්සේලාගේ පාදචාරිකාව නිසා විනාශ වෙනවා, පෞසිද්ධ වෙනවා කියලා තමයි චෝදනා කළේ. බුදුරජාණන් වහන්සේ මිනිස්සු කීප දෙයක් ඇහුවා. ඒකත් පැත්තකින් තියාගෙන බුදුහාමුදුරුව කල්පනා කළා. බුදුහාර ආબોධ කරගත්තා. මේ තනකොළ වලට නම් ප්‍රාණයක් නැහැ. ඒක බුදුහාමුදුරු පිළිගත්තේ නැහැ. හැබැයි ආයිත් කල්පනා කළා මේ වස්සාන කාලය තුල මේ වහින ඍතුවේ භික්ෂුන් වහන්සේලා මේ විදිහට පාදචාරිකාවේ හැසිරීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ප්‍රජාතන්ත්‍රවාදීව බුදුරජාණන් වහන්සේ ඉමන් තෙමාසං වස්සං උපගන්තුං ආදි වශයෙන් පැහැදිලි කරලා මේ තුන් මාසේ වස්සසන්න කියලා පැහැදිලි කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රජාතන්ත්‍රවාදී මට මෙතනදී පැහැදිලි කරන්න ඕනකමක් තියෙන්නේ, බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතුවෙන්න ඉඩ හැදුවා, අධර්මයේ මතුවෙන්න ඉඩ හැදුවේ නැහැ. ඔය ගුල්ලක විවටක ආදී වචන තියෙනවා ත්‍රිපිටකේ. ඒ කාලේ ධර්මවාදීන් සහ අධර්මවාදීන් අතර ප්‍රශ්න ඇති වුණාම විවිධ ඡන්ද ක්‍රම තිබිලා තියෙනවා. ඡන්දය කියන්නේ කැමැත්තනේ. ඔය ගුල්ලක විවටක වගේ ක්‍රම තුල විශේෂයෙන් මතක් කරන්නට ඕන ධර්මවාදීන්ගේ ඡන්දපත්‍රය පිළිබඳව රහසින් මතක් කරලා තියෙනවා, කනට ලං කරලා කියලා තියෙනවා. ඒ වගේම ධර්මවාදීන්ගේ ඡන්දපත්‍රය පිළිබඳ හැඟවෙන්න ඇරලා තියෙනවා. ඔබට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ මෙතනදී අසාධාරණයක් නේ කළා තියෙන්නේ. නෑ, අසාධාරණයක් නෙවෙයි. අසාධාරණයක් කළා නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මය ඉස්මතු වෙන්න තමයි වැඩ කළ තියෙන්නේ. සත්‍ය ඉස්මතු වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ වැඩ කළ තියෙන්නේ. එහෙනම් අපි මේ සමාජය තුල ජීවත් වෙනකොට දැන් අපේ ලංකාව දිහා බැලුවාම ධර්මයට පටහැනි අදහස් ඉදිරිපත් කරන සිවුරුදාගත්ත භික්‍ෂූන් වහන්සේලායි කියාගන්න අය එමට මේ සමාජයනු අලුත් නිකායන් හදනෝ විවිධ නම්මොලින් ආගමික ආයතන නිර්මාණය කරලා අධර්මය පතුරුවනෝ පෞද්ගලික වාසිතකා පෞද්ගලික සුකවිහරණයන් සඳහා ඒ රවටාගන්න මිනිස්සුන්ව භාවිතා කරනෝ. එතකොට එතන තියෙන්නේ හරිධර්මයක් නෙවේ මිනිසු රැවැට්ටීම, මිනිසුන්ගේ දේපල තමන් නතු කර ගැනීම, එක නිකන් කොල්ල කනවා වගේ වංචාවක් වගේ වැඩක්නේ. මෙන්න මේ වගේ දේවල් මේ සමාජයේ උද්දීපනය වෙනවා නම් මතුවෙලා නිවැරදි ධර්මයේ විනාශ වෙන්න හදනවනම් යටපත් වෙන්න හදනවනම් ඒකට එරෙහිව බෞද්ධ නැගී සිටින්න ඕන. ඒකට එරෙහිව භික්ෂුන් වහන්සේලා නැගී සිටින්න ඕන. එහෙම නැතුව භික්ෂුන් වහන්සේලාත් මානසික පිස්සු වගේ හැසිරලා හරියන්නේ සමහර අය ඉන්නෝනේ. මම දැක්ක මේ ළඟදී ගිටාර් ගහන භික්ෂුවක් ඉන්නෝ, සිවුර ඇඳගෙන ගිටාර් ගහනෝ. එතකොට අපි කොහොමද සත්‍ය උඩට අරගෙන අසත්‍ය යටපත් කරලා මේ දර්ශනේ හරියට පවත්වාගෙන යන්නේ? මේ වගේ මානසික ව්‍යාධීන් වලින් පෙළෙන සිවුරට අගෞරව කරන භික්ෂුව සාසනෙන් නිරපා හෝ මේ නිර්මල බුදුදහම රැකගන්න වෙලා තියෙනවා. සාසනේ රැකගන්න වෙලා තියෙනවා. එහෙම නැත්නම් එන්න මම අර පැහැදිලි කළා වගේ පින්වත්නි, තමන්ට හිතුපනා අපිට නිකායන් හදාගන්න, විවිධ ධර්මායතන හදාගන්න, ඒ හරහා ධර්මය යටපත් කරලා තමන්ගේ සුවදාස සිදීපත් කරමින් පෞද්ගලික වාසිය ඇතුව ජීවත් වෙන්න පිරිසක් උත්සාහ දරන. ඒවට ඉඩ තබන්න හොඳ නෑ කියන කාරණාව අද මේ දේශනාවේදී මම සිහිපත් කරන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ අපිට ජීවිතයේ යථාර්ථය කියන එක පැහැදිලි කළා දුන්නා. බුදුහාමුදුරුව පැහැදිලි කරපු ජීවිත යථාර්ථය තුළ තියෙන උපදිනවා, පවතිනවා, විනාශ ස්වභාවයට පත් වෙනවා කියන කාරණා ටික. උපදිනවා, පවතිනවා, විනාශ ස්වභාවයට පත් වෙනවා. මහා ලොකු ගැඹුරු ධර්මයක් අවශ්‍ය නැහැ. උපදිනවා, පවතිනවා, විනාශ වෙනවා. මේ යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට එයා පිනට දහමට නැඹුරු වෙන පුද්ගලික බවට පත් වෙනවා. යථාර්ථය තේරුම් ගන්න ඕන. ඉපදුණු අපි හැමදාම ඉන්නේ කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඉපදුණු අපිට මේ ලෝකේ තියෙන දේවල් සියල්ලම හැමදාම තමන් සන්තකේ තබා ගන්න බෑ කියලා තවබෝධ කරගන්න එපා. මොකද මේ තිති පවතින කාල සීමාවේ ශරීරය වශයෙන් දුර්වල වෙනවා. ඊළඟට මේ සැප සම්පත් පිළිබඳ ආසාව ටිකෙන් ටික හිත්වලින් පවා ඈත්වලා යනවා නිරායාසයෙන්. අවසානයේ අපි මේ ඔක්කොම දාලා, ආශ්‍රය කරපු මිනිස්සු දාලා, විඳපු සැප සම්පත් දාලා, රැකියාවක් කරා නම් එතනත් දාලා, මරණයට පත් වෙනවා, අපි විනාශයට පත් වෙලා යනවා. එවැනි ජීවිතයක් ගත කරන අය හැටියට මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕන විදිහයි අපි අවබෝධ කරගන්න ඕන. ඒක තමයි තේරෙන්නෙම නැතිම එක. හැබැයි ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕන දේ. තේරෙන්නේ නැතුණට ඒක අවබෝධ කරගන්න ඕන. අද දේශනාවේ මාතෘකා බවට පත් වෙන්නේ අත්තානං උපමංකත්වා කියන කාරණාව. තමා උපමා කරගෙන මේ සමාජයේ හැම තැනම ජීවත් වෙන්න ඕන. යතාන උපමංකත්වා කියන කරණාව තියෙන්නේ ගාතාවකනේ. ඒක ඔබ අහලා තියෙනවා, සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනා. මෙයාදී වශයෙන්නේ අතාන උපමංකත්ව නහනෙය නිගහතේ. එතකොට ඒ ගාතාවෙන් නම් පැහැදිලි කරන්නේ මිනිස්සු දණ්ඩණයට බියයි, මිනිස්සු මරණයට බියයි, ඒ නිසා අනුන්ව ඝාතනය නොකොට, අනුන්ව හිංසා නොකොට ජීවත් වෙන්න කියන කාරණාව. මේ දේශනාවේදී මට ගන්න ඕන අත්තාන උපමංකත්ව තමා උපමා කොටගෙන මේ සමාජයේ හැම තැනම ජීවත් වෙනවා නම් මේ සමාජයේ රණ්ඩුනේ, මේ සමාජයේ පලි ගැනීම නැ, මේ සමාජයේ අසාධාරණකම් සිදු වෙන්නේ. වෙලා තියෙන්නේ පින්වත්නි, අත්තාන උපමංකත්වා කියන එක නෑ, ආත්මාර්ථකාමීත්වයෙන් තමා ගැන පමණක්ම හිතන ජාතියේ තමාගේ ඉස්මතු වීම, තමාගේ ජොබ් එකේ තත්ත්වය, තමාගේ ඉහළ යාම, තමාගේ ප්‍රසිද්ධිය, තමාගේ කීර්තිය, ඒ දේවල් තුලම තමයි අපේ මිනිසුන්ගේ ජීවිතය ගත වෙන්නේ. අත්තාන උපමංකත්ව දැන් අපි ලංකාවේ දකින්නේ ගොඩක් අපරාධ. සමහරට කායික පීඩා දකින්නෝ, මානසික පීඩා දකින්නෝ. තව කෙනෙකුට කායික පීඩාවක් කරන්න කලින් අත්තාන උපමංකත්ව තමා උපමා කොට ගත්තනම් තමන් හිතන්න ඕනේ තමන්ගේ කයට කවුරු හරි පීඩාවක් කරනවට තමන් කැමති නැහැ. ඒක නෙත්ත. කයට පීඩාවක් කියන්නේ අපේ ඇඟ මදුරුවෙක්වත් කනවට අපි කැමති නැහැ. කෘමි සතෙක්වත් අපේ ඇඟට දෂ්ට කරනවට අපි කැමති නැහැ. එතකොට ඒ දණ්ඩණයට, ඒ හිංසනයට මේ මගේ කය බියයි නම් අනුනුත් ඒ හිංසනයට බියයි කියන එක අවබෝධ කරගන්න එපේ. මේ ලංකාවේ මිනිස්සු එහෙම අවබෝධ කරගත්තා නම් මේ ලංකාවේ කායික හිංසන කියන ඒවා හරිම අඩුයි. කායික හිංසන හරිම අඩුයි. තමන්ගේ සිතින් ගියාවන් පමණක් අසහනකාරීත්වයෙන් අධර්මිෂ්ඨව පෞකාරය විදිහට ඉටු කරගන්න යාම තුළිනුත් බොහෝ කායික හිංසනයන් සිදු කරනවා. මේ පෙරේදා සමාජ මාධ්‍ය ජාලයේ තිබ්බන්නේ ලියුමක් දාලා අවුරුදු 16ක් 17ක් වගේ වෙන තරුණ ගෑනු ළමෙක් යැලියුමක් ලියනෝ, මට කෙනෙක් කරදර කළා, ඉවස ගන්න බැරි නිසායි මම මේ ගමන යන්නේ, මං ගෙදර කාත් එක්කව තරහ නැහැ කියලා. එතකොට බලන්න මේ මේ මෙච්චර බන කියන රටේ මෙච්චර ආගමික පරිසරයක් තුල කටයුතු කරන රට තුල ඒ වගේ මානසික පිස්සෝ, මානසික ව්‍යාධීන් තියෙන අය, අසහනකාරයෝ පිරිච්ච රටක් බවට පත් වෙලා කාන්තාවන්ට බස් එකක යන්න බෑ, කාන්තාවකට තනි පංගලමක යන්න බෑ, කාන්තාවන්ට නෙවෙයි පිරිමින්ට යන්නත් බෑ, කාන්තාවන්ට තනේ පිරිමින්ට යන්නත් බෑ. මට නම් හිතාගන්න බෑ මේකුම් කොහොම පුනරුත්ථාපනය කරන්න ඕනද කියලා. ඒ තරම් අසහනකාරීත්වය, ඒ තරම් මානසික ව්‍යාධි. ඔවට ඔය පවුල් පරිසර ඕවට ආභාෂය, ඕවට මද්‍රැව්ය, ඔය සියල්ලම බලපාල තියෙනවා වර්තමානය වෙනකොට. ඊළඟට වීඩියෝ ගේම්ස් සහ අසභ්‍ය දේවල් වලට ඇඩික්ටවීම තුළ මානසික ව්‍යාධීන් ඇති මිනිස්සු, තරුණ අය, ගැහැනු ළමයි, පිරිමි ළමයි, වැඩිහිටි අය වැහි වැහැලා ඉන්නවා මේකේ. මේක කියන්නේ ලංකාවේ. අපි එවන්නන් කරන කායික පීඩා පවා නවත්තන්න ඕන. එයයටත් මේවා ඇහෙනවා නම් කල්පනා කරන්න ඕන, තමන් කායික පීඩාවට බයයි වගේ අනුනුත් කායික පීඩාවට බයයි කියලා. මිනිස්සු අද මේ කපා කොටා ගන්නේ, වෙඩි තියාගන්නේ මහා ලොකු ප්‍රශ්නවලට නෙවෙයි, සමහරවිට මේ පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව, පොඩි දෙයක් විසඳ ගන්න බැරුව කායික හිංසනයන් කරනවා. තමන් ගැන හිතනෝ වගේ අනුන් ගැන හිතුවනම් මේ ලංකාවේ මෙච්චර වෙඩි තියා ගැනීම, කුමන හෝ ආකාරයෙන් මේ කායික හිංසන, ඇත්තටම සියල්ලම නැති වෙලා යනවා. අතානං උපමං කත්වා, තමා උපමා කර ගැනීමක් මිනිස්සු ගාව නැහැ. ඊළඟට අපි දකිනවා මානසික හිංසන. හොඳට මතක තියාගන්න, කායික හිංසනවලටත් වඩා දරුණුම හිංසන තමයි මානසික හිංසන. ජීවිතේ කවදාවත් කෙනෙකු, කිසිම කෙනෙකු මානසික හිංසනයට ලක් කරන්න එපා. ඒක මහා වේදනාවක්. ඒක දරන්න බැරි දෙයක්. මොකද හිත් විවිධාකාරයි. මෘදු මොළොක් සිතුවිලි තියෙන, මෘදුමොළොක් මානසික තත්ත්වයන් තියෙන පිරිසකුත් ඉන්නවා. ඕන දෙයක් දරාගන්න, ඉවසගන්න පුළුවන් බොහොම ශක්තිමත් සිතුවිලි තියෙන අයත් ඉන්නවා. හැබැයි ඒ එක එක්කෙනාගේ මානසික තත්ත්වයන් පිළිබඳ අවබෝධ කරගන්න අපිට හැකියාවක් නැහැ. ඒ කොහොම වුණත් මානසිකව කෙනෙක් හිංසනයට පත් කරන්න එපා කවදාවත්. ඒක වැරදි. ඒක බරපතල පාප කර්මයක්. සමහරවිට මහත්තයා නෝනව මානසිකව හිංසනයට පත් කරනකොට, නෝන මහත්තයාව මානසික හිංසනයට ලක් කරනකොට, දරුවෙක් හිංසනයට ලක් කරනකොට මානසිකව, සමහර දෙමාපියොත් ඉන්නවනේ දරුව මානසික හිංසනයට ලක් කරනවනේ, එහෙම ඉන්නවා. ගුරුවරු ඉන්නවා ශිෂ්‍යයන්ව මානසික හිංසනයට ලක් කරන. එතකොට මෙන්න මේ මානසික හිංසනයක් තුළ ඒගොල්ලෝ එක දරාගන්න උත්සාහ කරන ආකාරය, ඒක ඒගොල්ලෝ විඳවන විදිහ ඔබ දකිනෝ. මං හිතන ඔබ කවදාවත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ කවදාවත් මානසික හිංසන ඔබට ලැබෙනවට කැමති නෑ. හිත ආතතියෙන් තියනවට කැමති නෑ. හිත සතුටින් තියනවට තමයි කැමති. හිත ආතතියෙන් තියනවට කැමති නෑ. හිත සතුටින් තියනවට තමයි කැමති. අත්තාන උපමකත්වා, තව කෙනෙක්ව මානසික හිංසනයට ලක් කරන්න කලින් ඔබ හිතන්න, ඔබ මානසික හිංසනයට කැමති නෑ වගේ අනේ මේ මිනිස්සුත් කැමති නෑ, මිනිස්සු කොහොම මේව දරා ගන්නද? ඒ මනුෂ්‍යය දැන් අඩාන්ඩ ඇති මං මේ කරන දේවල්ලොලි. ඒ මනුෂ්‍යය නිදාගන්න ඇතු ඇති. ඒ මනුෂ්‍යය කන්න බොන්න ඇතු ඇති. මං ඒ තරම් වදයක්නේ මානසිකය මනුෂ්‍යයට දුන්නේ. අන්න අතාන උපමකත්වා තමා උපමා කොටගෙන එහෙම කෙනෙකුට පුළුවන්නන් හිතන්ඩ මේ සමාජයෙන් එක මහත් එක්වත් එක නෝන කෙනෙක්වත් දරුවෙක්වත් පෙන්වතෙක්වත් පෙන්වතියක්වත් කිසිම කෙනෙකු මානසික හිංසනයට ලක් කරන්නේ නෑ. ඉතින් ඒකයි අපි කියන්නේ නිතර මේ ධර්ම දේශනා හැම ශ්‍රවණය කරන්න ඕන. අනුන්ගේ දුක දැනෙන්නේ එතකොට, කරුණාව දැනෙන්නේ එතකොට, මෛත්‍රී කරන්නේ හිතෙන්නේ එතකොට. මේ වැහෙන්නේ නැති වුනහම තමන්ට ඕන ඕන විදිහට වැඩ කරනවා, තමන්ට ඕන ඕන විදිහට මිනිසුන්ට රිද්දනවා, මිනිසු පෙළෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩ දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් උපමා කරගන්න ඕන නිතරම, තමන් උපමා කරගෙන තමන්ට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර හිටියාම හරි. ඒක තමයි වැදගත්ම දේ. තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න. මොකද තමන් වගේම මේ දේවල් වලට අනිත් අයත් කැමති නෑ කියලා හිතන්න පුළුවන් මානසික මට්ටමක් පුද්ගලයෙකු තුල තියෙනවා නම් ඒක ඉතාම වටින දෙයක්. ඉතාම වටින දෙයක්. සමාජයේ ඔය ඕනම තැනක මේ තමන් ගැන විතරක් හිතන්න එපා. අපේ මිනිස්සු එහෙමනේ. සෙඩ් එකට ගියාම තමන් විතරක් තෙල් ගැහුවාම ඇති වගේ එහෙම තමයි ඉන්නේ. ඊළඟට කඩපිලට ගියත් තමන් විතරක් බඩු ටික ගත්තාම ඇති. ඊළඟට පන්සලට ගියාමත් එහෙමයි. ඒ පූජාවි ඉස්සරහම ඉන්න ඕනේ තමන්. ඒ පින්කමේ ඉස්සරහම ඉන්න ඕනේ තමන්. ඒ හැමතැනම තමන්ගේ නම තිබ්බහම ඇති. ඒ වගේ ආත්මාර්ථකාමීත්වෙන් තමන් ගැන පමණක් හිතන මිනිස්සු වෙන්න එපා. භික්ෂුවක් වුණත් එහෙමයි. භික්ෂුව තමන් ගැන පමණක් නෙවෙයි විහාරස්ථානයේ අනිත් භික්ෂුන් වහන්සේලා ගැන හිතන්න ඕන. සහ භික්ෂුව දායකයෝ ගැන හිතන්න ඕන. භික්ෂුන් වහන්සේ නමක් ඉගෙන කියාගෙන රස්සාවක් කරගෙන උදේට යනවා, හවසට එනවා, කාමරේ ඉන්නවා. දායකයෝ ගැන හිතන මට්ටමක් නැත්තම් ඒ භික්ෂු ජීවිතය ආත්මාර්ථකාමී ජීවිතයක්. ඒ භික්ෂු ජීවිතය ආත්මාර්ථකාමී ජීවිතයක්. තමා ගැන පමණක් හිතන ජීවිතයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් අපි ආභාෂ ගත්තොත් බුදුහම්දුරු නිතරම පරයා පිළිබඳව හිතපු ශාස්ත්‍රුන් වහන්සේ නමක්. පරයා කියලා කියන්නේ ඕගොල්ලෝ ඒ බයිනෝ වගේ මහා සරපරුස වචනයක් නෙවෙයි. අනුන් ගැන හිතන කෙනෙක් බුදුරජාණන් වහන්සේ. අනුන් ගැන හිතපු කෙනෙක්. තමන් ආපු තැනට මිනිස්සු යන්න ඕන. තමන් අවබෝධ කරගත්ත නිවන මිනිස්සුත් අවබෝධ කරගන්න ඕන. තමන් දැක්ක යථාර්ථයේ මිනිස්සු දකින්න ඕන කියන තැන බුදුහාර හිටියා. බුදුහාරයකට අනුශාසනා කළා. භික්ෂුන් වහන්සේ නමකුත් තමන් ගැන තමන්ගේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා ගැන දායකයෝ ගැන හිතන්න ඕන. මිනිස්සුත් ඉන්නුනේ ආත්මාර්ථකාමී මිනිස්සුනි. ඉති ආත්මාර්ථකාමී මිනිස්සු ගැන ඉතින් කුමට කතාද? කොහොම හරි අනුන්ගේ ඉඩමකට හරි නඩුවක් දාලා, කොහොම හරි දෙපිරිසක් අවුලෝල්ල හරි සතුටු වෙන්න තියෙනවා නම් බලේ බෙදා ගන්න තියෙනවා නම් ඊළඟට අනුව පහත් කරලා සමච්චලයට කතා කරන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් සමහරුන්ට නැහැ. පින්වත්නි, අත්තාන උපමං කත්වා. තව කෙනෙකුට චෝදනා කරනකොට හිතන්ඩ, තව මනුෂ්‍යකුට වැටෙන්න වැඩ කරනකොට හිතන්ඩ, එක එක තැන්වල ගිහිල්ලා මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරද්දී හිතන්ඩ, තමන්ට මේ වගේ මිනිස්සු චරිත ඝාතනය කළොත් මොකද? ඕනම චරිතයක වැරදි දේවල් තියෙනවනේ නේ. ඕනම චරිතයක වැරදි දේවල් තියෙනවා. අර කියනවනේ තමන් කරන වරද අහුවෙන තුරු හැමෝම සීලවන්තයෝ කියලා. එතකොට තමන් කරන වරද අහුවෙන තුරු හැමෝම සීලවන්තයෝ. තව මිනිස්සු පතුරු ගහන, තව මිනිස්සුන්ගේ වරද මිනිස්සු ඉස්සරහ කියලා නම ගන්න හදන බොහෝ අය ගාව ඊට වඩා කුණු පිරිච්ච ස්වභාවයක් තියෙනවා. ඊට වඩා වැරදි පිරිලා අනුන්ව සමච්චලයට ලක් කරනකොට, අනුන්ව චෝදනාවට ලක් කරනකොට, අනුන්ගේ චරිත ඝාතනය කරනකොට තමන්ට හිතෙන්න ඕන අත්තාන උපමකත්වා. අනේ මට ඇයි මෙහෙම, කියන්නේ මට මෙහෙම කවුරු හරි කළොත් එහෙම මගේ චරිතය ඝාතනය කළොත්, මගේ මොන හරි අඩුපාඩු කිව්වොත් මට දැනෙන පීඩාව ඒ මිනිස්සුන්ටත් දැනෙනවා නේද කියලා ඔබට දැනෙන්න ඕන. මිනිස්සුන්ට විරුද්ධව කියන කේලම් බොරු, ඒව හරියට කියන්නේ නැහැනේ මිනිස්සු. ඒවත් උපදාලා කියන්නේ. මම නම් කියන්නේ මට විරුද්ධව කේලමක් කිව්වොත් ඒ කේලම වුණත් හරියට කියන්න කියලා. එහෙම කියන අයට ඇයි කේලම කියන්න දන්නෙත් නැහැ හරියට. කේලම් කියනවා, කේලම හරියට කියන්නේ සමහර අය. බොරුව හරියට කියන්නේ. ඕගොල්ලන්ගේ ගම්වලත් ඇති නේද? ඈ, තමන්ට විරුද්ධව කේලම් බොරු අපහාස කරනවා කියලා ආරංචි වුණොත් පින් සිද්ධ වෙ කියනේව හරියට කියන්න කියන්නේ. එතකොට හරි. ද සමහර අය ඉන්නවා කොච්චර කිව්වත් තමන්ට මේ දේවල් වුණොත් තමන් පීඩා විඳිනවා කියලා දැන දැන ඒවත් දන්නෝ. හැබැයි අල්ප මාත්‍රයක් අනුන් ගැන හිතන්නේ නැති මිනිස්සු ඉන්නවා. සමහර ආයතනවල ඉන්න තමන් ගැන පමණයි. තමන්ගේ නිවාඩුව ගැන හිතනෝ ගොඩාක්. එහෙම ඉන්නෝනේ. නේද? පාසල්වල ගුරු මණ්ඩලයේ තුල ඉන්නෝ. පෞද්ගලික, රාජ්‍ය, මේ හැම ආයතනයකම ඉන්නෝ. තමන් ගැන පමණයි. අත්තාන උපමං කත්වා, තමා උපමා කොටගෙන අනුන් ගැන හිතන්නේ. එයාට විතරයි ළමයි ඉස්කෝලේ දාන තියෙන්නේ. එයාට විතරයි ළමයිගේ රැස්වීම තියෙන්නේ. එයාට විතරයි වෙඩින් තියෙන්නේ. එයාට විතරයි කොටහළු මගුල් ගෙවල් තියෙන්නේ. එයාට විතරයි නෑදෑයෝ ඉන්නේ. එයාට විතරයි නිවාඩුවෝනි. අනිත් අයට එහෙම මේ අවශ්‍යතා නැහැ. ආයතන ප්‍රධානියොත් ඉන්නව සමහර අය. එයාට මගුල් ගෙවල් මල ගෙවල් තියෙනවා. සේවකයන්ට මගුල් ගෙවල් මල ගෙවල් නැහැ. ලොක්කට ලෙඩත් හැදෙනවා. ලොක්කා ලෙඩත් වෙනවා. සේවකයෝ ලෙඩ වෙන්නේ. සේවකයෝ ලෙඩ වෙන්නේ. අත්තාන උපමං කත්වා. මට වගේම අනිත් අයටත් අවශ්‍යතා තියෙනවා. මට වගේම මගුල් ගෙවල් ඒගොල්ලන්ටත් ඇති. මට වගේම ප්‍රිය සම්භාෂණ ඒගොල්ලන්ටත් ඇති. මගේ වගේම අම්මා ලෙඩ වෙලා ඇති, තාත්තා ලෙඩ වෙලා ඇති. දරුවන්ගේ කටයුත්තක් වෙනුවෙන් ඒගොල්ලන්ට යන්න ඕනේ ඇති. එහෙම හිතනවා නම් ආයතනයක් උන තරී ලස්සන්ට දියුණු වෙනවනේ. සේවකයා පාලකයා අන්‍යෝන්‍ය සුහදත්වෙන් දෙන්නටම තියෙන අවශ්‍යතාවයන් පිළිබඳ දන්නා. එතකොට ආත්මාර්ථකාමීත්වයෙන් වැඩ කරන්නේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට නිතර අවධාරණය කරපු දෙයක් තියෙනවා. ඒ අවධාරණය කරපු දේ තමයි තමන් ගැන පමණක් හිතන්න එපා. තමන් ගැන පමණක් හිතන්න එපා. අත්තාන උපමකත්ව තමා උපමා කොටගෙන අනුන් ගැන හිතන ජාතිය මිනිස්සුක බවට පත් වෙන්න ඕන. සමහර ගෙවල් වල සහෝදර බාලාදීන් ඉන්නේ තමන් ගැන විතරයි. තමන්ට අම්මා දෙනේව, තාත්තා දෙනේව. තමන් ගියක් හදාගන්නේ කොහොමද? තමන් වාහනයක් ගන්නේ කොහොමද? තමන් ඉඩමක් කඩමක් වවා ගන්නේ කොහොමද? ඕව විතරයි. අනිතින අක්කල නංගිල මල්ලිලා ඒගොන්ට මොනවද තිබුණත් එකයි නැතත් එකයි. අම්මලා දුන්නත් එක නැතත් එකයි. එයා ගත්තනේ. එයා ගත්තා. එයාගේ මහත්ය වෙනුවෙන්, දරුව වෙනුවෙන්, එහෙම නැත්නම් එයාගේ නෝන වෙනුවෙන්, දරුව වෙනුවෙන්. එක බඩවැල කඩන් ආපු එවුන් ගැන හිතන්නේ නැති එවුන් ඉන්න මේ සමාජයේ අත්තානං උපමං කත්වා කියන කාරණාව සෙනසුරාදා හිරු FM සදහම් උදැසනේ මෙහෙම පැහැදිලි කළා කියලා අවබෝධ කරගනීද? අපිට පින් සිද්ධ වෙනවා කවුරු හරි එක අවබෝධ කරගත්තොත්. ආයතන වලටත් පින් සිද්ධ වෙනවා කවුරු හරි එක අවබෝධ කරගත්තොත්. තමා උපමා කොටගෙන අනුන් ගැන හිතන මිනිස්සු වෙන්න ඕන. හැම පැත්තෙම එහෙම හිතන්න ඕන. හැම පැත්තකින්ම තමන් උපමා කොටගෙන අනුන්ටත් මේ වගේ අවශ්‍යතා තියෙනවා. ඒගොල්ලන්ට දුක දැනෙනවා. ඒගොල්ලොත් පීඩාවට පත් වෙයි. ඒගොල්ලෝ කැමැති දියුණු වෙන්න. ඒගොල්ලොත් කැමැති රස්සාව ඉහළට යන්න. ඒගොල්ලොත් කැමැති කීර්තිදායක, ප්‍රශංසාදායක මිනිස්සු බවට පත් වෙන්න. ඒගොල්ලෝ කැමැති ප්‍රසිද්ධ වෙන්න. මෙහෙම තමන්ගේ ගැන පමණක් හිතන්නේ නැතුව අනුන් ගැන හිතනවා නම් මේ සමාජයේ මීට වඩා ඉතාම හොඳ සමාජයක් බවට පත් වෙනවා. පාරේ වාහනයක් අරන් යන මිනිස්සු උනත් තමන් ගැන විතරක් නෙවෙයි අනුන් ගැනත් හිතන්න එපා නේ. ලංකාවේ කොහෙද අපි දන්න තැනක තියෙනවද අනුන් ගැන හිතන අය පාරේ යනවද? ලංකාවේ අනුන් ගැන හිතන්නේ. ඒකනේ ඇක්සිඩන්ට් පවා වැඩි. තමන් වාහනේට නැග්ගහම, සින්දුව දාගත්තාම, තමන්ගේ මිනිස්සුත් එක්ක කයිවාරුවට වැටුණාම, තමන්ගේ උද්දච්චකම්, තමන්ගේ මාන්නය ඔලුවට ගහලා තමන්ට ඕන විදිහට පවනට බදු බෙගේ යනවා. අනුන් ගැන හිතන්නේ. අනුන් ගැන කාරුණික නැහැ. එහෙම මිනිස්සු නම් තමන් ගැන හිතන්නේත් නැහැ. එනිසා පින්වත්නි, පාරක ගියත් එයා ගැන විතරයි ලංකාවේ මිනිස්සු හිතන්නේ. ඒගොල්ලන්ගේ මිනිස්සු ගැන විතරයි හිතන්නේ, අනුන් ගැන හිතන්නේ. තමා උපමා කොට ගන්න. අනිත් මිනිස්සු තදිසියෙන් යන්න කැමති ඇති. අනිත් අයත් හදිස්සියෙන් ගමන යන්න කැමති වගේම ඒ මිනිසුන්ටත් වෙලාවට වැඩට යන්න ඕන ඇති. ඒ මිනිසුන්ටත් අවශ්‍යතා ඇති. ඒ නිසා ඒ දේවල් හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන. මං නැවත 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 අද දේශනාවේදී පැහැදිලි කරන්නේ පුංචි කාලේ ඉඳලම මේ බණ ගොඩාක් පාසල් යන වයසේ ඉන්න අපේ පින්වත් දෙමව්පියන්ගේ දරුවෝ ශ්‍රවණය කරනවා, තරුණය ශ්‍රවණය කරනවා. මම ඔබට කියනවා, පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ ඉඳලම තමන් ගැන හිතනෝ වගේ අනුන් ගැන හිතන්නත් පුරුදු වෙන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. තමන් ගැන පමණක් හිතන්න එපා. ආත්මාර්ථකාමී මිනිස්සු බිහි වුණොත් මේ සමාජයේ තුල අපිට බැරි වෙනවා මේ ගමන යන්න. අපිට අපහසු වෙනවා මේ ලංකාව හොඳ ආකල්පවලින් යුක්ත රටක් බවට පත් කරගන්න. හොඳ ආකල්පවලින් යුක්ත රටක් බවට පත් කරගන්න නම් තමන් වගේ අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්න ඕනි. වෙ ඕනුවට වැඩි අර දැන් මේක වරදා වටහා ගනිත් දන්නේ කිව්වහම ඕනුවට වඩා නපරේසං විලෝමානි නපරේසං කතා කතන් අනුන් කියන ඒව කරන ඒවා එහෙම හොයන්න යන්න එපා. අත්තනෝ අවෙක්ඛෙය්‍ය තමා දිස බලන්ඩ කතානි අකතානිච්ච තමන්ගේ ජීවිතයේ මොනවද අඩුපාඩු. මිනිසු අනුන්ගේ කුණු හෙව්වට තමන්ගේ ජීවිතයේ කුණු පුරවගෙන ඉන්නේ. අනුන්ගේ කුණු හොය හොයා කුණු හොය හොයා පොඩි පොඩි අඩුපාඩු හොය හොයා තැන් තැන් වලට ගිහින් හිනා වෙවි සමච්චලයට ලක් කර කර කියනවා. මට හිතෙනවා සමහර මිනිස්සු රෙදි ඇඳගෙනද කතා කරන්නේ. මට හිතෙනවා සමහර මිනිස්සු රෙදි ඇඳගෙනද අනුන්ව අනුන්ගේ ගුණවනසන්නේ, අනුන් අපහසුතාවයටපත් කරන්නේ. රෙදි ඇඳත් නොඇඳ උන්සේ ඉන්න පිරිසක් මේ ලංකාවේ හැම ගමකම ජීවත් වෙනවා. මේ බණහන ඕගොල්ලන්ගේ ගම්වලත් ඇති ඇඳුම් ඇඳට ඇඳුම් ඇඳේ නෑ වගේ ජීවත් උනුම් පිරිසක්. අනුන්ගේ ගුණවනසන අනුන්ට චෝදනා කරන අනුන් ගැන හොයනෝ අනුන්ගේ කුණු ගොඩවල් හරහා උස්සනෝ. හැබැයි එයාගේ ජීවිතේම කුණු, එයාගේ ජීවිතේම අසාර්ථකයි. එනිසා ඒගොල්ලන්ට කියන්න ඔබ හොඳට රෙදි ඇඳගන්න කියලා. ඒගොල්ලන්ට කියන්න හොඳට ගැට ගහලා ඇඳගන්න කියලා. මොකද ඒ තරම් අඩුපාඩු සහිතයි වර්තමානයේ ජීවත් වෙන්න බොහෝ පිරිසක්. එවගේම බොහොම ආදරණීය මිනිස්සු ඉන්නවා, නිතර ධර්මශ්‍රවණය කරන අය ඉන්නවා, ගුණවන්ත ආකල්ප තියෙනවා, තමන් ගැනත් හිතනවා අනුන් ගැනත් හිතනවා. මිනිසුත් එක්ක ගැටෙන්න යන්නේ, මිනිසුත් එක්ක එදිරිවාදිකම් කරන්න යන්නේ. එහෙම ඉන්නවා. ඒ හොඳ ආකල්ප තියෙන මිනිස්සු තව ආකල්ප තියෙන මිනිස්සුන්ව බිහි කරනවා, මේ සමාජයට යොමු කරනු. හැබැයි කිසිදාක ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැති අර මුලින් පැහැදිලි කළා වගේ යල්පැන ගිය වැරදි ආකල්ප තුලින් ජීවත් වෙන මිනිස්සු තවත් එවැනිම ආකල්ප තියෙන මිනිස්සුන්ව සමාජය නිර්මාණය කරනු. ඉතින් සෙනසුරාදා හිරු FM සදහම් උදෑසන, ඉරිදා සදහම් උදෑසන වගේ මේ දේශනාවලදී අපි නිතර ඔබට පැහැදිලි කරන්නේ හොඳ ආකල්පවලින් යුක්ත මිනිසෙකු බවට පත්වෙන්න ඕන. එතකොට පුළුවන් බොහොම හොඳ ලස්සන සමාජයක් ඇති කරගන්න අපිට. මීට වඩා ධර්මානුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ. වෙනදා මෙන් මේ උතුම් උදෑසනේ හිරු FM සදහා උදෑසන බාල මාළු කොයි කවුරුත් බොහොම කැමැත්තෙන් ශ්‍රවණය කළා. මෙතුලින් ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා, දෙවියෝ නිවන් දකිත්වා කියලා සාදු සිතින් පුණ්‍යානුමෝදනා කරන්න. මරණ ස්වභාවයට පත්වන්ට දුණු සියලු ඥාතිවරුන්ට මේ පින් ලැබේවා. පරලෝක ජීවිතයන් සුඛී සූපත් භාවයට පත් කර ගනිත්වා. එය අයත් උතුම් නිවනින් සනසේවා කියන අදහසින් සාදු සිතින් පුණ්‍යානුමෝදනා කරන්න. අවසාන වශයෙන් හිරු මාධ්‍ය ජාලයේ හැම දෙනාටම මේ නිවාඩු දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ධර්ම දේශනාව ශ්‍රවණය කළ අපේ පින්වත් පුංචි අයට, තරුණ අයට, වැඩිහිටි අයට ආශිර්වාදයක් වශයෙන් මේ පින් ලැබේවා. නවග්ගහයි වන්නා වූ ගාන සතුරු පද්යන් දුරු වේවා. මෙලෝ වශයෙන් දීර්ඝාය සම්පත්, නිරෝගී සම්පත් ලැබේවා. උතුම් නිවන්සුව ලබන්ට මේ ධර්ම අනුශාසනාව හේතු වාසනා වේවා කියන අදහසින් සාදු සිතින් පුණ්‍ය අනුමෝදනාව ලබන්න හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා.
අද සෙනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඉංගිරිය දීපාලෝක මහාවිහාරවාසී රත්නපුර දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් පරිවෙනාධිපති විචිත්‍ර ධර්මදේශක රාජකීය පණ්ඩිත නියංගම රතනසිරි ස්වාමීන් වහන්සේ.